හොඳයි, නැවත තැන්පත් වෙන්න. අපි මේ භාවනා වැඩමුළුවේ මේ වෙනතෙක්ම පැහැදිලි කරගෙන ආවා බුදුහාමුදුරුව පෙන්නන අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය ගැන, නැත්නම් දුක නැති තැන ලබා ගැනීම. බුදුහාමුදුරුව අවබෝධ කරගත්තත් බුදුහාමුදුරුව පෙන්නන්නේ ගිහි පැවිදි ශ්‍රාවකයන්ටත් බුදුහාමුදුරුව පෙන්වන ධර්ම මාර්ගය හරියට හැසිරෙන්න. මේ කියන සංසාර විමුක්තිය දුක නැති තැන අවබෝධ කරගත්තා. දැන් දුක නැති තැන ලැබෙනවම දුකට හේතුව වෙන තණ්හාව යහක් වෙනවා. දැන් තණ්හාව තමයි දුකට හේතුව. සංසාර කාරකය එහෙනම් තණ්හාව. තණ්හාව නැති තැන සංසාරයක් හැදෙන්නේ. ඒ කියන්නේ දුකනේ. දැන් සංසාරය දුකයි කියනවා. ඒක තමයි බුදුහාමරණ අවබෝධය. දුක හදන්නේ තණ්හාව. එහෙනම් සංසාරයේ කියන එක දුකම නම් සංසාරයේ නැති තැන මොකද්ද වෙන්නේ? දුක නැති වෙන්නේ. දුක තියෙන හැමදැනම සංසාරය. දුක නැති තැන තියෙනවා නම් තණ්හාව නැති වෙන්නේ. දැන් සංසාරේ කුච්ච දෙන්නේ නැති වෙන්න, තණ්හාවක් නැති වෙන්න එකම අවස්ථාව වෙන්නේ. දුක නැති වෙන්නේ, සංසාරය හැදෙන්නේ නැති වෙන්නේ, උපාදාන නැති ඇතිව නැති උපාදාන නැති වෙන්නේ, ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ එකම අවස්ථාවක. මේ හතරම අන්තර්ගත වෙන්නේ ධිට්ඨියද. ධිට්ඨියක් හැදෙන්නේ අර ඉන්ද්‍රියන් වලට අරමුණු වෙන මොහොතේ. එන සම්මා දිට්ඨිය හැදෙන්නත් ඔය හය ආකාරයෙන් එකකින් පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ සියල්ල විසඳෙන්නේ ඔය කියන තණ්හාව ක්ෂය වීමෙන්මයි. තණ්හාව නැති වීමෙන්මයි. දැන් තණ්හාව නැති වෙන ක්‍රමයක් තමයි ඔය පුහුණු වෙන භාවනාව. තණ්හාව නැති වෙන ක්‍රමය. නමුත් අපි දැනගෙන ඉන්න ඕනේ ශ්‍රාවකයෙ විදිහට මේ තණ්හාව කියන්නේ මොන වගේ එකක්ද? දැන් මම කිව්වා තණ්හාව ඒ වර්තමාන මොහොතේ අරමුණු එක්ක ඇතිවෙන සත්ව කුජල භාවය. ඒ කියන්නේ මමත්වය. මේ මොහොතේ හදන මමත්වය. දැන් මේ පින්වතුන්ට මේ බණහඬ තණ්හාව උදව්. කොහොමද උදව්? නෝ බණහන කෙනෙක් බවට හරවල තේන්නේ. බණහන පුජ්‍යලේ පිහි කරන්නේ තණ්හාව. නැත්නම් සද්දයක් ඇහිීමක් විතරක් තියෙනවා. සද්ද අහන පුජ්‍යලේ ඉතුරු වෙන්නේ. මොන තණ්හාව නැතුවත්. දැන් ඒ වුණාට බලන්න දැන් දවස් 3ක් යනකොට මෙන්න මේ ලක්ෂණ සමහර අයට දැනගන්න පුළුවන් මේ අනාගතේ නැත්නම් ගන්න පුළුවන්. දැන් බණ අහනවා. බණ අහන පුජ්‍යලියෙක් ඉන්නවා. එතකොට බණ අහන්නේ කොහෙන්ද? කනේ. ඒ බණ අහනකොට අර සක්මනේදී පුරුදු කරා නම් හරියට සක්මන පුරුදු වීමෙන් ලැබිච්ච තව ගුණයක් තියෙනවා ඔයගොල්ලන්ට. දැන් කයේ ධාතු ගුණක් තියෙනවා. මම එහෙම ඇහුවා බණත් ඇහිමින් දැන් කයේ ධාතු ගුණත් තේරෙන කී දෙනෙක් මේ වෙලාවේ ඉන්නවා? ඔව්. දෙන්නයි තුන්දෙනයි හතරයි. බොරුවට අත උස්සන්නේ නැහැ නේද? යන්තමින් හරි මොහොතක හරි එහෙම තේරෙනවා. හැම වෙලේම නැති වුණත් බණ අහනකොට ධාතු ගුණ තේරෙනවනේ. අනේ ධාතු ගුණ තේරෙන තැන ධාතු ගුණ තේරෙන කෙනෙක් නැහැ. බණ අහන කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ බණ තේරෙන කෙනෙක් ඉන්නවා, ධාතු ගුණ තේරෙන කෙනෙක් නැහැ. අපිට ඔබ තේරෙන්නේ. නමුත් ඔබ ගුණය දැන් බලන්න මේ ගුණය අනිකා තේරෙන ගන්න. දැන් අපි කරේ සක්මන. තේරෙනවන්නේ? ඒ රක්මන් භාවනාව කරේ. ඒකේ ප්‍රතිඵලය තමයි අර වර්තමාන අරමුණේ සතිය තියාගෙන ඉන්න ඉඳලා ධාතු ගුණ ප්‍රකට වීම. දැන් කරන්නේ බණ අහනවා. දැන් මොකද වෙන්නේ? බණත් ඇහෙන ගමන් ධාතු ගුණ ප්‍රකට වෙනවා. දැන් සක්මන් භාවනාවක් තියෙනවා නේ. තේරෙනවද? එහෙනම් ඔය කයෙන් කය බලන්න පුරුදු වුණාම මේකේ විවිධ තැන් වලට එනවා. ඉස්සෙල්ලා මේන්නේ හිත තැම්පත් වෙන මේ වගේ ආගමික ස්වરૂපය, ශ්‍රද්ධාව තියෙන තැන් වලට. තේරෙනවද? ඉස්සෙල්ලාම ඔය පුහුණුවේ කයෙන් කය බලපේක රින්ගන්නේ ආමිෂ පින්කම් වලට. ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නේ මුලින්ම එන්නේ භාවනාවට. නේ මුලින්ම එන්නේ මන අහණේ. ඊළඟට ගෙදර බුදුන් වඳින වෙලාවට පිරිත් කියනවනම් ඒ වෙලාවට ඔය ආමිෂ පින්කම් කියලා අපි කියන හැම තැනටම එන්නේ පුළුවන්. ඔයගොල්ලෝ ඒකටත් වැඩිය ඊගාවට ඉක්මනින් මේ වාහනේ ලෙමුකට. තේරුම් අන්න එතන තමයි ඔයගොල්ලන්ගේ හොඳම භාවනාව. ඇයි හොඳම කියන්නේ? පිරිත් කියන වෙලාවේ ධාතු ගුණ තේරෙනවට වැඩිය හොඳ. බණ අහන වෙලාවේ ධාතු ගුණ තේරෙනවට වැඩිය ඔයගොල්ලන්ට වටින්නේ වාහනේ ලෝනකට තේරුම් එකමයි. ඇයි එහෙම කියන්නේ? බණ අහන හැම වෙලෙම බණ අහන්නේ නැහැ. හැම වෙලෙම පිරිත් කියන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ දවස් පහ ගානේ වාහනේ ලෝන්නේ. එතකොට පැයක් වාහනේ ලෝන මොකද වෙන්නේ? පැයක් භාවනා කරනවා. අන්න කායේ කායනුපස්සී විහෙරු. තේරුණාද? කයෙන් කය බලමින් වාසය කරනවා. වාසය කරන වාහනේ. මම මේ කිව්වේ වාහනේ ලෝනකොට හිත තැම්පත් වෙනවා. ඒක හිඳයි එන්නේ. තේරුණාද? අනික් අයට වැඩිය ටිකක් වාහනේ නිකන් පාරේ යනවා, වාහනේ නිකන් ඉඳගෙන ඉන්නවා වගේ නෙවෙන්නේ. එළවන මනුස්සයාට ඒක අවදානමක් තියෙනවානේ. එයා හිත තැම්පත් කරගෙන මේ විදිහ කරන්න එන්නේ ඒක ඇතුළට ලේසියෙන් මේ භාවනාවයි. තේරෙනවනේ? ඒ කියන්නේ මොකක්ද එහෙනම්? මේ බණ අහනකොට කණින් ඇතිවෙන සිතක තණ්හාව ලඟිනවා. නමුත් නිකන් ඉන්න වෙලාවට අර ධාතු ගුණ ප්‍රකට වෙනවා. ධාතු ගුණ ආශ්‍රයේ තණ්හාවට ලඟින්න කන වගේ ඉඳගෙන. තේන්නයි. ඇයි මගේ කරන්න බෑ. ධාතු ගුණ තේරෙන්නේ තීන මිද්දිය ඉක්මෝලා. තේන්නයි. ඔන්න දැන් එනවා තත්ත්වේ. ඔයගොල්ලන්ගේ කන දැන් වැඩ කරන්නේ නිදිමතට යටත්ව. ඇහැ වැඩ කරන්නේ තව නිදිමතට යටත්ව. නමුත් ධාතු ගුණ තේරෙන්නේ කවදා හරි නිදිමත ඉක්මනට. ඔන්න ඕක තමයි රහස. තේරුණා? දැන් එහෙමනම් දැන් ධාතු ගුණ තේරන අය දෙමුහුන් වෙනවා. මොකද්ද දෙමුහුන්කම්? අර මම මුලින් කිව්වේ දෙමුහුන්කම්. මනුෂ්‍ය චර්යාවට රිංගනවා ආර්ය විනී බ්‍රහ්මචර්ය. ඔන්න දෙමුහුන්කම්. තේරුණානේ? දැන් ගෙදෙට්ට ගිහිල්ලා කවතවත් මේක කල් යනකොට දක්ෂ වෙනකට ඉඳ දෙන්න ඕනේ. සක්මන් භාවනාව පැය භාගයක් කරගෙන ගෙදර කරන්න ඕනේ. ඔය දෙමුහුන් தත්ත්වය ගෙදර දොරේ අනික් කටයුතු අස්සටත් යනවා. දැන් භාවනාවට අස්සහ ආවනේ දෙමුහුන් தත්ත්වය. මනුෂ්‍ය චර්යාව පැත්තකින් දිනනවා. බ්‍රහ්ම ආරවිනී බ්‍රහ්මචර්යාව ඒක ඇතුළට රින්ගනවා. තේරෙනවනේ? ආරවිනී බ්‍රහ්මචර්යාව රින්ගුවා කියලා දැනගන්නේ කය ධාතු ගුණ තේරෙන්නේ. අනික හැමතැනම තියෙන්නේ මනුෂ්‍ය චර්යාව. ගැටලුවන්නේ. තේරෙනවනේ? කෑ ගහන්න දෙයක් නෑ. මොකක්වත් නෑ. ඔයගොල්ලන්ට තියෙන්නේ નિરાයාසයෙන් ආරවිනී බ්‍රහ්මචර්යාව කියන්නේ. ගෙදෙද්දී දැන් ගෙදර දොරේ වැඩ කරනවා වළං හොදන්න දිනන උයන්න දිනන අතු ගන්න දිනන එන රැකියාව පොලේ රැකියාව කරන්න දිනන ඔන්න ඔතෙන් නිත් ඇතුළට බණ අහනකොට රින්ගනවා වගේ රින්ගයි හැබැයි පහුවේ තේමයි ඉස්සෙල්ලා හිත දැන්පත් වෙනකොට රින්ගනයි එතකොට ජීවත් වීමයි අකයෙන් කය බැලීමෙන් වාසය කිරීමයි කියන්නේ දෙකක් නෙමෙයි එකක් බවට තේමයි අන්න එතන වැඩෙන්නේ සතුටට. එහෙම වුණාම තමයි මම කිව්වේ අර දවල් සංකල්පනාවල වෙනස හඳුනගන්න. තේරුණාද? එහෙම වෙන්නේ ඉන්නේ අරින්න ඕනේ නැතුව නිකන් පරීක්ෂා කරලා වැඩක් නැහැ. දැන් ওই தත්ත්වයේ තියෙන ධර්මීය ස්වરૂපිය හඳුනගන්න නම් මේ තණ්හාවේ සේනාව හඳුන ගන්න ඕනේ. තණ්හාව නිකම් බලයට ඇවිදින්නේ නැහැ. තණ්හාවේ කියන්නේ බුදුහාමුදුරුවෝ මාර්ගය. සංසාරයේ හදන කාරකය. දුක ඇති කරන කාරකය නම් මාර්යය තමයි තණ්හාව. මේ මා තණ්හාවට සේනා තියෙනවා 10යි. ඒක විවිධ විදිහේ සේනා තියෙනවා 10යි. ඒ කියන්නේ තණ්හාව සක්‍රිය වෙන්න තණ්හාවට උදව් වෙන්න සංසාරයේ හදන්න දුක ඇතිකරන්න ධර්මතා 10ක් තියෙනවා. මේ 10 බුදුහාමුදුරුවෝ හඳුන්වලා තියෙනවා මාරපාක්ෂික ධර්ම කියලා. තේරුණාද? මාරපාක්ෂිකය තණ්හාවට පාක්ෂිකයි. මෙන්න මේ 10 අනුව තමයි අපිට සංසාරයෙන් නිර්මාණය කරලා දෙන්නේ. මේ තණ්හාව වැජමෙන්නේ ඕක හරහා. එතකොට තණ්හාවට පාක්ෂික නොවන ධර්ම සංසාර විමුක්තියට පාක්ෂිකයි. තණ්හාවට පාක්ෂික නොවන ධර්ම වලට කියනවා බෝධිපාක්ෂික ධර්ම. මොන ධර්මතා දෙකක් හම්බෙන මේ ධර්ම කියන්නේ සිත තුල හටගන්න දේවල්. නැත්නම් මේ කොහොමවත් කැලේ වනාන්තරයේ දිවී ලෝකේ තියෙන ඒවා නෙවෙයි. ධම්ම කියන්නේ සිත තුල හටගන්න. ඒක ධම්මානුපස්සනාව කියන්නේ සිත තුල තියෙන ධර්මතාව කියලා. මේක පොතක තියෙන එකක් නෙවෙයි. මේකයි අර මහාචාර්යවරු පස්සේ යන්නේ බලන්න. තේරුණානේ? වරදින්නේ එතකොට. එහෙනම් සිත තුල හටගන්න එකක් තමයි මාරපාක්ෂික ධර්ම 10. බෝධිපාක්ෂික ධර්ම 10 සිත තුල හටගන්න ධර්ම. එතන මාරපාක්ෂික ධර්ම තණ්හාවට උදව් වෙනවා, සංසාරයට උදව් වෙනවා, දුක ඇති කරනවා. සංසාර කාරකය. බෝධිපාක්ෂික ධර්ම සංසාර විමුක්තියට උදව් වෙනවා. තද බෝධිපාක්ෂික ධර්ම 37ක් ගැන බුදුහාමුදුරුවෝ පෙන්නනවා, මාරපාක්ෂික ධර්ම 10ක් ගැන කියනවා. දැන් ඔන්නේ මාරපාක්ෂික ධර්ම පිළිවෙලින් යටපත් කිරීම තමයි භාවනාවෙන් කරන්නේ. තේරුණාද? මාරපාක්ෂික ධර්ම 10 යටපත් කරන්න බෑ සීලේ. මාරපාක්ෂික ධර්ම 10 යටපත් කරන්න බෑ ආමිෂේ. මාරපාක්ෂික ධර්ම යටපත් කරන්න පුළුවන් කෘත්‍යයට කියනවා භව. සමත භාවනාවේ මාරපාක්ෂික ධර්ම 7ක් යටපත් කරනවා. 3ක් ඉතුරුයි. විදර්ශනා බුදුහම්දුරු පෙන්වන සතිපට්ඨාන භාවනාවේ මාරපාක්ෂික ධර්ම 10 යටපත් කරනවා. සමත භාවනාව වලින් බෝධිපාක්ෂික ධර්ම එකක්වත් ගන්න බෑ. 37ක් තියෙන එකක් වලින්. එහෙනම් සතිපට්ඨාන භාවනාව වලින් හොඳට කරොත් බෝධිපාක්ෂික ධර්ම 37ම ගන්න පුළුවන්. ඔබ දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් කාලයට සාදු කියලා හොරසෝවාංකම් ලබාගෙන ලෝකයට ගොරු කරලා මැරුවා. තේනවා නේද? නිකන් නෙවෙයි මැරුණේ යන්නේ පරම්පරාවටම විකෘති ධර්ම හදලා තියෙනවා. ඒක මුගහක් ලංකාවට වෙලා. මාරපාක්ෂික ධර්ම 10ක් තියෙනවා. ඒ 10ම යටපත් වෙන්න පුළුවන් සතිපට්ඨානෙන් විතරයි. හැබැයි සමත භාවනාවේ මාරපාක්ෂික ධර්ම 7ක් වෙනකන් යටපත් කරන්න පුළුවන්. බෝධිපාක්ෂික එක ධර්මයක්වත් ගන්න බෑ සමත භාවනාවේ. එකක්වත්. එහෙනම් ඔබ දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් මේ උපාසකම්මල මෙහෙම වෙනවා. බුදු ගුණ භාවනා කරලා බුදුරැස් දැකලා ලෝවාක් වෙලා. නැහැ මම දන්නේ නැහැ. බුදුරැස් දැකලා ලෝවාක් වෙන්නේ බෑ. තේරෙනවද? මෙතන ධර්මදාහ එතකොට බොරු වෙන. බුදුහාමුදුරුවෝ කියන ධර්මයක් නැහැ එතන. මෛත්‍රී භාවනා කරලා ලෝවාක් වෙනවා. එහෙම වෙන්න බෑ. එහෙමනේ. එහෙම වුණා බොරු. එහෙම කියනවා නම් කවුරු බොරු. බුදුහාමුදුරගේ ධර්මයට එකඟ නැහැ. ඉතින් ඕවයි පැටලෙනවා අපි. මම මේ මෙහෙමම කියන්නේ අපිට පැටලෙන්නේ නැතුව යන්න ක්‍රමයක් තියෙනවා. ඒක බොහොම සරලයි. හැමෝම මේ ක්‍රමයේ ටික ටික අනුගමනය කරමු නම් Tamanටම තේරෙනවා. අපි බුදුහාමුදුරගේ ධර්මයේ ටික ටික අපි ළඟට එනවා නේද? තේරෙනවා නේද? තව කාගේම සහතික ආරම්භයක කරන්න පුළුවන් එක නෙමෙයි කවදාවත්. තමා තුළින්ම මේ ධර්මයේ දකින්න වෙනවා. තව කාගෙන්ව අහල දැන ගැනීම නෙමෙයි මේ ධර්මයේ ඇති. තව කෙනෙක් සහතිකයක් දුන්නාට, ලයිසන් එකක් දුන්නාට හරියන්නේ නැහැ මේ. තමාට අවබෝධ වෙන්නේ. තේන්නේ දුක නැති තැන තමාට අවබෝධ වෙන්නේ නැතුව කවුරුහක් කිව්වට හකටක් තියෙන්නේ. තමා දැනගන්නේ බෑ මේ එතනයි දුක නැති තැන, මෙතනයි දුක තියෙන තැන කියලා. ඔක දැන් කවුරු හරි කිව්වට හරිනවද? හරියන්නේ නැහැ. මේ චතුරාර්ය සත්‍ය එහෙම එකක් නෙමෙයි. හොඳට මතක තියාගන්න ඕනේ. කාගෙන්වත් රහති කියන නෙමෙයි චතුරාර්ය සත්‍ය කියන්නේ තමන්ට එන ප්‍රත්‍යක්ෂය. එහෙනම් මේ ප්‍රත්‍යක්ෂය හමුවන් තව කාගෙන් අහන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා වෙන් අපිට සිද්ධ වෙනවා ධර්මය ඉගෙන ගන්නත් වෙනවා, පුහුණු වෙන්නත් වෙනවා. සත්‍ය ඥානයත් ඕනේ, කෘත්‍යයත් ඕනේ. ඉගෙන ගන්න ඕනේ බුදුහාමුදුරන්ගේ පණිවිඩයයි. ලබා ගන්න බුදුහාමුදුරෝ දීපු කෘත්‍යයෙන් එක. ඒ දෙක තමයි එකතු වෙන්නේ. වැරදි කෘත්‍යයකින් හෝ වැරදි අර්ථකථනය සත්‍ය ඥානයකින් ධර්මයට ලං වෙන්න එපා. තේරෙනවද? හැකි තරම් අපිම සාකච්ඡා කරගෙන මේක පිරිසිදු කරගත්තොත් ඔයගොල්ලන්ට වගේම අනාගතයටත් හැබෑ ධර්මයේ යමක් ඉතුරු කරගන්න. ඒක අපි කරන මේ ශාසනයටම ගන්න සේවාව. තේරෙනවද? කුංචි හෝ බොරුව ඉතුරු කරත් අපි ශාසනයට කරන්නේ අගෞරවය. බුදුහාමුදුරන්ගේ ධර්මයට අගෞරවය. ඒ ගැන අපි හැම වෙලෙම හිතන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ. දැන් බලමු අපි මේ බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට මේ මාරපාක්ෂික ධර්ම 10 ඉස්සෙල්ලා ඉගෙන ගන්න. දැන් පළමුව කිව්වා මේව මාරපාක්ෂික ධර්ම. ඒ කියන්නේ හිත තුල ඇති වෙන දෙයක් මිසක් තව ලෝකයේ තියෙන වස්තුන් නෙවෙයි. ශක්තියින් නෙවෙයි. තේරුණානේ? මොනවා හරි බලවේගයක් නෙවෙයි. තමන්ගේ හිත තුල හටගන්නේ ඒවා. ඒක බලයක් හටගන්නවා නම් මොනවා හරි වෙනවා නම් තමන් හවුල් මේකට. නේද? අනුන්ගෙන් වෙන හානියකින් වෙන ඒවා නෙමෙයි මේ. අනුන්ගේ බලපෑමකින් වෙන ඒවා නෙමෙයි මේවා. මේවා ධම්ම. ධම්ම කියන්නේ තමන්ගේ හිත තුල හටගන්න. ඒක අමතක කරන්න එපා. එතකොට මේ මාරපාක්ෂික ධර්ම 10 නම් කරලා තියෙන්නේ අර පොඩි පොතේ තියෙනවා කියලා අනුපිළිවෙලක් දැනගන්න ඕනේ. මේ අනුපිළිවෙලට තමයි මේවා යටපත් වෙන්නේ. මේකයි අනුපිළිවෙල වැදගත් වෙන්නේ. පළවෙනි මාරපාක්ෂික ධර්මයේ කාමයයි. මොන කාමයේ කියන වචනේ එනවා? මේ තණ්හාවේ බල පළවෙනි සේනාව කාමයි. කාම සේනාව. දෙවෙනි සේනාව අරති. අරති කියන්නේ පාලි වචනය. අරති කියන එකේ තේරුම අධි කුසලයට අකමැති බව. කියන්නේ හොඳයි හොඳ කුසල අධි කුසලයට අකමැති බව කියන එක තමයි අරති. තුන්වෙනි මායයා සාපිපාසා. ඒක අමුතු දෙයක් නෙමෙයි. ඔයගොල්ලන්ට ඔය දැනෙන බඩගින්නයි පිපාසය. තේමන්නේ. ඒක මායයි. තණ්හාවට අවුල් ගන්න. තණ්හාව මේකෙන් සෑහෙන වැඩ ගන්නවා. ඔය තුන්වෙනි මාර්ගය. ඒ හැබැයි තුන්වෙනි මාර්ගය ඉන්නේ කාම ලෝකේ. රූප ලෝකේ නේ. තේරුණා? සාපිපාසාව නැහැ බ්‍රහ්මයා. සාපිපාසාව නැහැ දෙවියන්ට අපිට කරන්න. තේරුණා? දෙවියන්ට නැහැ එහෙම බඩගින්න. බඩගින්නෙන් පෙන්නේ නැහැ දෙවියන්. පිපාසයෙන් පෙළෙන්නේ නැහැ. අපිට වැඩි නේද දිනසත්තුන්ට බඩගින්න. අහලා තියෙන විදිහට ඊට පහළෙන් ඉන්න ප්‍රේතයන්ට ඊටත් වෙයි. එහෙනම් බඩගින්න කියන මායයා ගලාගෙන යන්නේ කාම ලෝකයේ පහළට. බලේ වැඩි වෙයි. තේරුණාද? ඔබ මානව හිමිකමක් දී උනාට මායෙ මහාචාර්යවරු කියන්නේ බඩගින්න මහානෝ හිමිකම්. ඒකයි මම කියන්නේ මහාචාර්යවරු ධර්ම මේ විදුහම්බරගේ ධර්මයේ ගැළපෙන්නේ නැහැ. නාහඳුර කියන්නේ විපාකවාසාව මාරී. තේරුණාද? මහානෝ හිමිකම නෙවෙයි. මාරී. දැන් ඒ තුන්වෙනි මාරය. හතරවෙනි මාරය පරේෂණ තුෂ්ණාව. ඔන්න හතරවෙනි මාරය. පරේෂණ තුෂ්ණාව. ඒ තුෂ්ණාවමයි මේ තණ්හාවෙම ගෝලුවේ ටික මොකද මේ පරේෂණ තුෂ්ණාව කියන්නේ. මේක තමයි ධර්ම මාරය. නෝ මේ මාරය වැහෙන්නේ මිනිස්යන්ට වෙන්නේ. හතරවෙනි මාර්ගය වැහෙන්නේ මනුස්සයෙක්. බ්‍රහ්මයන්ට මේ හතරවෙනි මාර්ගය නැහැ. වැහෙන්නේම නෑ. තේරුණාද? දෙවියන්ට මේ හතරවෙනි මාර්ගය වැහෙනවාට. තිරිසන් සත්තුන්ට මේ හතරවෙනි මාර්ගය වැහෙනවාට. එහෙනම් හතරවෙනි මාර්ගය වැඩිම වැහෙන්නේ මනුස්සයෙක්. මේක තමයි. දැන් ඔයගොල්ලන්ට වැඩිම වෙහිලා ඉන්නේ මාරේ හතරවෙනි. කොයි වෙලේද මේ දැන් මේ වෙල. ඒකට සාක්ෂි තමයි ඔය ඉලිහ මූණු ටික. වෙන සාක්ෂි ඕනේ නැහැ. ඔය වෙහිලා ඉන්නේ හතරවෙනි මාරේ. පරේෂන් තුසි. දැන්ම දන්නේ නැතුවට වැහුනේ හතර. ඒකට ඇයි වැහුනේ හතර කියන එක තේරෙයි ඔයගොල්ලන්ට. මේ මාර්යාගේ සැබෑ தත්ත්වය දන්නවා. නැත්නම් හිතන්නේ මේක මානව හිමිකම්. මානව හිමිකම් නෙමෙයි මේ වසංසාරයේ හදන මාර්ය. තේරුණා නේද? මානව හිමිකම් කියන්නේ ඔය බොරුවට හදාගන්න. මානව හිමිකම් ටික තමයි ඔන්නේ පහ ඔය හතර. ඔය හතර තමයි සියලු මහාන වර්ගයාම විහි කරන්නේ. හොරා විහි කරන්නේත් ඔය හතර. තක්කඩිය විහි කරන්නේත් ඔය හතර. කට්ටඩිය විහි කරන්නේත් ඔය හතර. පූජකය විහි කරන්නේත් ඔය හතර. තේරුණා? කපුවා විහි කරන්නේත් ඔය හතර. ගැහැණු කෙනා විහි කරන්නේත් ඔය හතර. පිරිමි කෙනා විහි කරන්නේත් ඔය හතර. උගත විහි කරන්නේත් ඔය හතර. බෝසතා විහි කරන්නේත් ඔය හතර. බෞද්ධය විහි කරන්නේත් ඔය හතර. මොන දැන් ඔකෙදි මානව හිමිකම් කිව්වට ගමක් නෑ. ඉතින් සියලුම මිනිස්සු හදන්නේ මේකෙන්. හැබැයි හිමිකම නෙමෙයි මේ මිනිස්සයා අමාරුයි දාන අතර. අතුරු අතර. ඒ කියන්නේ මාරුවේ කියලා බුදුහාමුදුරනේ. තණ්හාවේ උදව්කාරය අතර. ඊගාවට ඔන්න තණ්හාවේ පස්සෙනේ උදව්කාරය තමයි නිදිමත. ඔන්න පස්සෙනේ මාරු. දැන් පස්වෙනි මාර්ගය තමයි තියෙන්නේ මේ. එතකොට ඔය අපේ ජීවිතවලට බලපාලා තියෙන ඔය සියලු දෙල්ලන් ටික කරලා තින්නේ ඔන්නේ පස් දෙනාගේ උදව්වෙන්. දැන් මේ මාර්ගය පස් දෙනාමයි ඊට පස්සේ අනිත් එහා මාර්ගය එහෙම අපිට ඍජුවම උදව් වෙන්නේ නැහැ. බෑ උදව් වෙන්න දෙන්නේ නැහැ. හයවෙනි මාර්ගය විදිහට තින්නේ බය, බිය. හත සැකේ අට මකු බව නමය ලාභ සච්චාර කීර්ති ප්‍රසංසා ඒ ගුණේ මානසික ගුණේ ලාභයට කැමති ගුණේ ඉන්නේ නමවෙනි මාර්ය ළඟ කීර්තියට ප්‍රසංසාවට කැමති කම අපි ළඟ තියෙන්නේ නමවෙනි මාර්යා ඉන්නේ හැබැයි අහක් වෙන්නේම නැහැ ඔය ඉන්නේ හැම වෙලෙම ඉන්නේ හැම වෙලෙම වැහිලා ඔය හත් වෙනි මායයන් මායයන් ඉන්නේ ඉහෙලට. පහළේ වුණා නම් පෙරක් වෙලාවට මගාරි. එක එක් වහිනකොට අරි ගන්න. දෙන්නේ නැහැ. හයෙන් ඉහෙල මාරය හරි වෙනස් හැම වෙලෙම වෙයි. මේ දැනුත් වෙයි. දෙන්න හැම වෙලෙම වෙයි. ඔව් හා අන්තිම මාරය 6 7 8 9 10 නම් වැහිච්චේ නැති වෙලාවක්. දහවෙනි මාරය කවුද? ඔව් 95 චොට තමන් උසස් කොට සැලකීම. දැන් පිටිපස්සේ ඉන්න හැටි එහෙම වැහිලා ඉන්නවා 10. පිටිපස්සේ ඇයට වැහිලා 10, ඒ 10 වෙනි මාය වැහිලා හිටන්නේ මොකද? අර ඉස්සරහා ඉන්නේ කී ඉඳගෙන ඉන්නේ කැත. මම හොඳට ඉන්නේ. මම අන්තිමයා වැහිලා. දැන් කොයි වෙලෙත් තියෙන්නේ අරකට වැඩි මං උසස්. සීලයෙන් උසස්, ඇඳුමෙන් උසස්, උගත් යමෙන් උසස්, කිරියාවෙන් උසස්, රූපෙන් උසස්. ඉතින් ඕක වැහෙන්නේ නැතුව ඉන්නේ නින්ද ගියා විතර. හැරි හැටි ආය. තේම ප්‍රධානම මාරය නැතුව මෙලෝ දෙයක් කරන්න බෑ වුණා. මේ අන්න නියම මානව හිමිකම්. එයා 10 වෙනි මාරයා, 9 වෙනි මාරයා, 8 වෙනි මාරයා, 7 වෙනි මාරයා, 6 වෙනි මාරයා නැතුව මානව හිමි ගන්නෑ. හැම වෙලෙම වෙයි. තේරෙනවද? හැබැයි ඊට පහළයි එහෙම නෑ. කාමයේ හැම වෙලෙම වෙහිලා නෑ. ඌහක් වෙනවා ඊට ගම. අරදී වැහුණු හැටි කාමයට කරන්න දෙයක් නෑ. ඌ පැත්තකට. ඒ දෙන්නම කාමයක් විසිනවා ගැලේට, අරතියක් විසිනවා බඩගින්නක්. එහෙනම් තුන්වෙනි මාරයට බලේ එනකොට අනිත් මාරය දෙන්නට බලේ ගෑනුන. එහෙනම් පිළිවෙලකට බලේ යන්න. දැන් තුන්වෙනි මාරයාත් බලේ නැති වෙලාවකට තමයි පරිේෂණ දුස්නා කියන හතරවෙනි මාරයාට බලේ. හතරවෙනි මාරයාට බලේ නැති වෙලාවක තමයි පස්වෙනි මාරයාට බලේ ඉන්නේ. දැන් මං ගුවල් බලන්න දැන් වැහිලා ඉන්නේ හතරවෙනි මාරයා කියලා ඇත්තද කියලා තේරෙන්නේ. ඔය ධර්ම න්‍යායයට තමයි මාරයෝ බලය හිමි කරගන්නේ. කාමයට බලය තියෙනවා නම් එතනින් එයා බලය අල්ලගෙන ඉන්නේ. කාමයක ජෝඩු දානවා අර 6 ඉඳලා 10 වෙනකම් මාරුවේ ටික. තේරෙන්නේ? කාමයක බිය එනවා, කාමයක සැකේ යලන්න පුළුවන්, කාමයක ඊට අතන ඉස්සරහා ඉන්න මකු බව, කාමයේ ලාභ සත්‍යාර, කාමයේ හිඳ අරකිට වැඩි මං උසස්. ඊට පස්සේ අරතියක් වැරුණොත් අරතිය එක්කත් අර පහ දෙන ආය ජෝඩු ගන්නවා අරතිය එක්ක. තේරෙනවද? ඒකයි මම කිව්වේ කොයි විදිහෙත් අර අන්තිම පහ වෙයි. අන්තිම පහෙන් ප්‍රයෝජන ගන්න. ඒ වුණාට දැන් තුන්වෙනි මාරයා කවුද? සාපිපාක. බඩගින්න ආවම ඒත් අර පහ දෙනා බිය එනවා, සැක හිතනවා. දැන් ආද දානේ පරක් වෙයිද? පොඩ්ඩ බලන්න. වෙලා පහ වෙනකොට මොකද හිතෙන්නේ? මාරය වැහෙනවා. දැන් බිය සැකිනවා. ඒ පහ 6 7 එන්නේ තුන්වෙනි මාරයා එක්ක ජෝඩු ගන්න. කුසල. තේම. ඔය හැම වෙලෙම වැඩ අපේ. කොහොම තමයි අපේ ගියාව. ඔය 10 තමයි අපිව මරන. අපව සංසාරේ ගෙනියන්නේ. ජීවත් කරවන්නේ. සියලු හපංකම් ඔයගොල්ලෝ කරවන්නේ මේ 10 උදව්වෙන්. දැන් ඔන්න මම කිව්වා දැන් පළවෙනි මාරයාට බලය આવුවොත් අනික් මාරයන්ට දෙන්නේ අනික් හතරට දෙන්නේ මෙන්න මේවට බලය අහිමි වෙනවා පළවෙනි කාමයට බලය આવුවා අරතියට බලය නැතුව යනවා සාවිපාසාවට බලය නැතිව යනවා කාමයට බලය આવුවා තේරුණානේ ඊළඟට පරේෂණ තෘෂ්ණාවට බලය නැතිව යනවා තීන මිද්දියට බලය නැතිව යනවා තීන මිද්දිය කියන්නේ මොකද්ද නිදිමත දැන් ඔය ඔය සංසිද්ධිය තමයි ඔයගොල්ලන්ට සාප්පු සවාරියකදී වෙන්නේ. ඉගෙන කාටද සාප්පු සවාරිය රෙදි තෝරනකොට උපාසකම්මෙකුට නිින්ද ගිහිල්ලා තියෙනවා. ඇඳුම් තෝරනවා. නිින්ද යන්නේ නැත්තේයි හේතුව. මුල් මාරයට අහු වෙලා. තේරෙනවද? මුල් මාර්යා වැහුණ හැටිය මාරය 4 දිනෙකට බලය අහිමි වෙනවා. ඒ 4 දෙනා තමයි ආරතිය, සාවිවාසාව, පරේසන කුස්නාව ඊළඟට තිනවි. හැබැයි මුල් මාරයක ජෝඩු දානවා බිය, සැකය, මතු බව, ලාභ සත්‍චාර කීර්ති ප්‍රසංසා අනු පහච්චල තමයි උසස්තු. දැන් තේ සාප්පු සවාරේදී ඔන්න ඕක තමයි වෙන්නේ. ඔය 6 දින එක නම වැඩ කරන්නේ. තේරුණා. දැන් සාප්පු සවාරියක නෑ නේ. එහෙනම් දැන් කාමී නෑ. කාමී කියන්නේ පංචින්ද්‍රිය පිනවීම. තේරුණා. එහෙනම් දැන් වැහිලා නෑ. මේ වෙලාවේ. එහෙනම් අරතියට ඉඩ තියෙනවා. අරතිය කියන්නේ මොකක්ද? අදි කුසලයට අකමැති වීම. අදි කුසලයේ කියන්නේ ඒක තේරුම් ගන්න ඕන. අන්න ඒක ලොකුවට වැහිලා උපාසකම් කරනවා. අරතිය දන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා නිවන් දකින්න. බුදුහාමුදුරුවෝ පෙන්නනවා නිවන් දැකීමට කුසලතා, ඒ කියන්නේ නිවන් දැකීමට උදව් වෙනවා. ඒකායන ලෙස බලපාන කුසලතා, කුසල් වර්ග හතර. තේනම් එතනින් පහළ තියෙනවා තව මිනිසුන්ගේ කුසලතා. ඒවට කිරස් තියෙන විද්‍යාව කියලා විද්‍යාන්තර පෙන්නනවා. දැන් එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නන නිවන් දැකීමට සංසාර විමුක්තියට උදව් වෙන කුසලතා තමයි පළවෙනි අවම පහළ මට්ටමේ තියෙන එක තමයි ආමිෂය. ඔන්න අදි කුසලයේ පහළම මට්ටම මොකද්ද? ආමිෂය. ආමිෂියත් හැබැයි නිවන් දකින්න උදව් වෙනවා අනාගතේදී. වර්තමානයේ නෙවෙයි අනාගතේ. පාරමිතා ගණයට වැටෙනවා. ඒක නිසා ආමිෂය කුසලියක්. ඊට වැඩි ආමිෂයට වැඩි ප්‍රබලව මේ ජීවිතය තුළ මේ ලබාගත්තු මනුස්සත්වයේ තුළ නිවන් දකින්න උදව් වෙන්නේ සීලයයි. එහෙනම් අදි කුසලය සීලයයි ආමිෂය නෙවෙයි. තේරුණාද? දැන් එතකොට අදි කුසලයේ සීලයයි ආමිෂයත් කුසලයයි. වඩා වටින්නේ සීලය. ඊළඟට සීලයට වැඩිය උදව් වෙනවා නිවන් දකින්න සමත භාවනාව, සමාධිය. ඒතර සීලය දිහා බැලුවම අදි කුසලිය සමාධිය. සමාධියයි සීලයයි ගත්තම අදි කුසලිය සමාධිය. සමත භාවනාව. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්වනවා මේ අදි කුසලයේ අවසාන අදිමාදි කුසලය. මෙතන ගියා කුසලය යන්නේ. සමාධියට ඉහළින් තියෙන ප්‍රඥා ශික්ෂාව, ඒ කියන්නේ විපස්සනාව නැත්නම් සතිපට්ඨාන. එහෙනම් අදි කුසලයේ මොකද්ද? සතිපට්ඨාන. ඊට වැඩිය අඩු අව කුසලයේ මොකද්ද? සමාධිය. ඊටත් අව කුසලයේ මොකද්ද? සීලය. ඊටත් අව කුසලයේ මොකද්ද? ඊටත් පහළින් තියෙන්නේ තිරක්ෂීන විද්‍යය. මොන යන්දකින් උදව් වෙන්නේ නැවෙන්නේ. ඒවා කියන්නේ මොනවද? දැන් මෙහෙදි නැත්තු වුණාට ගෙදෙද්දි මේ හිතෙනවා කට්ටියට සක්මන් කරන්න. දැන් රාහු කාලයේ පන්නල සක්මන් කරන්න. පන්න තිරක්ෂීන විද්‍යය. තේනවා? ජ්‍යොතිෂය බලන, ග්‍රහය බලන නිවන් දකින්න. තිරක් තියෙන විදිය. යම සූන්‍ය පන්නලා භාවනා කරන්න පටන් ගන්න. එතකොට කපුව කට්ටඩියා තමයි ඒකින් මිහිරි. තේරෙනවද? එහෙනම් කපුව කට්ටඩියාස ආශ්‍රය කරොත් නිවන් දකින්න බෑ. නැයි අරති. අරතියෙන් උපදින දෙන්නේ. අරදී කියන මාර්යාගේ නිපෙම කපුවයි කට්ටඩි. නිවන් දකින්න උදව් වෙන්නේ ආමිෂයයි සීලයයි සමාධියයි විපස්සනා. තේරුණාද? දැන් ඔයගොල්ලන්ට අරතිය වැහිලා. ඇයි? දැන් විපස්සනාව දන්නවා. කරන්නේ බණ අහන්නේ. ඔන්න ඔකට යොමු කරේ දෙවනි මාර්ගය. අදි කුසලය හඳුනනවා රණකම්මැලි. අව කුසලය බදාගන්න. තේරුණා? ඔය වැඩි කරන්නේ දෙවෙනි මානෙ. අර දැන් ඔබ ඔහොම නෙමෙයි භාවනාව පටල දානවා කරනවා. ඔන්න සක්මන් කරනවා. ටිකක් වෙලා ගන්නකොට හිතෙනවා බුදුන් ඇඳලා වත් හොඳයි කියලා ඔන්න යනවා. අරපත් කරලා. දැන් අත්තරින්නේ මොකද්ද? අදි කුසලිය. අරදී වැහිලා. කරන්නේ නේ මොකද්ද? බුදුන් වහන්සේ. මේ පහළම ආවිසි. තේරුණා? දැන් මයිකයි මං උදේ මේ මහත්යයට පටන් ගන්නකොට කිව්වා බුද්ධ පූජා දියන්න බෑ භාවනා කරන්න. නැත්නම් අරහේ රක්මං කරයි පූජාව ගේනකොට තාලෙට සාදු ගියාගෙන එන ආරති වෙන්න. පැන උඩ පැනගෙන ඉන්නේ. දැන් කරේ මොකද්ද? අදි කුසලේ. ඒක දාලා දුවන්නේ මොකටද? ආමිසිට. ඔන්න ආරති වෙන්න. දැන් නෑ ඒව කඩලා දෙන්න. ඒවත් දුන්නේ නැහැ කරන්නේ. එහෙනම් වැඩි පටන් ගන්නවා. රඟපාන. මාර රඟපෑම් කරන්නද? මේ දෙවෙනි මාරයා වැහිලා ඉතින් තාලෙට සාදු කියලා බලන්න කොයි පා මෙහෙත් එහෙම තමයි ඉතින් මංසල් වහින් වෙන්න ඕනේ. දැන් මේ ඕවසක් මං කර කර ඉඳී භාවනා කර කර ඉඳී අටපිරි කරක් යමගෙන ඉන්නවා තාලෙට සාදුකාරයක් ඇහුනොත් අරවත් ධම්මල ගහලා අර බල්ලා මේ අලු ගහන්න වගේ එහාට මෙහාට දඟලලා අරකට අත ගහන්න දුන්නා. ඒක එහෙම වෙන්නේ ඇයි? ඔන්න දෙවනි වාරයනේ දෙන්නා. අරති වෙයි. දෙන්න අධි කුසලිය අතහරින්න එපා. බැරි නම් බැරි තැන කරන්න. ඒ කියන්නේ දැන් මෙහෙම වුණා කියලා මේකේ මායාව වුණා කරන්න දෙයක් නැහැ. දැන් ඔයගොල්ලෝ හක්මන් කරනවා. තේරුණා නේද? දැන් පැයක් විතර සක්මන් කරනකොට අමාරුයි. ඔතෙන්දි පිළිච්චියුවක් කමක් නැහැ. ඒ බැරි කමට. තේරුණා නේද? දැන් අරක කරන්න මහන්සියක් තියෙනවා. ඒ වෙනුවෙන් ඊට අඩු කුසලයක් කරනවා. තේරුණා නේද? කීකී නේද? කවුරු හරි කයිවිලා හිටියොත් මේක තිරස්කීන විද්‍යාව. දැන් ඒකත් නොකර ඔයගොල්ලෝ කැමති නම් බුදුගුණ මෙහෙ කරනවා. ඒක දැන් අදි කුසලයේට ඊගාවට කරන්න පුළුවන් දෙයක්. තේරුණා නේද? ඒකත් බෑ. එහෙම නැත්නම් සීල් රැකගෙන නිකන් හේ ඉන්නවා. දැන් ඒකම නෑ. තේරුණා නේද? දැන් ඊට පස්සේ ඒ අර භාවනාව කරගන්න බැරි හින්දා වෙහෙස හරි මොකක් හරි එක්ක පැටලිලා මේක ඊගාවට අහගන්න ඕනේ. අහන්න කෙනෙක් නෑ. එතකන් කරනව නෙමෙයි. තේරුණා නේද? එතන මේ මාර බලපෑම නෙමෙයි මම මේව වෙන්නේ අර කරන එක දාලා ඊට වැඩි උසස් අර අනිත්‍යක කියලා කන ගන්නේ. ඕක තමයි නැදිච්චකම. තේරුණා නේද? බැරි කමට මොනව හරි කරන එක නැදිච්චකම නෙමෙයි. දැන් ඔයගොල්ලන්ටම ගෙදෙද්දී වුණත් භාවනා කරන්න බැරි වෙයි. මේ භාවනාව ලක්මන් කරන්න බෑ. තේරුණා නේද? එතකොට මේක මේ වෙන භාවනාවක් කරන්න පුළුවන් නම් කරන්න ගැටලුවක් නැහැ. ඒ අරක බැරි හින්දා කරන එක නේ. නැතුව අනික්කයක මීටය කරන රක්මනට වැඩිය උසස් කියලා කරන්න යන්න එපා. එතකොට අර්ධි වෙයි. ඔන්න ඔච්චරයි වෙන්නේ. මෙතන දික්කියේ තියෙන ප්‍රශ්න. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ ගෙදරට ගිහින් ගෙදර ගියාම භාවනා කරන්න බැරි වෙලාවක ඔය මං පන්සල දැන් මේ ආමිෂ පින්කම් ඒවා මේවා තියෙනවා ගෙවල් වල යාළුවන්ගෙන් දාන්න ඒවා තියෙනවනේ. ඒවට යන්න. තේරුණා නේද? දැන් ගියොත් බැරි වෙලා හරි පහ වෙනකොට අදි කුසලය අරක කඩාගෙන එනවා. දැන් අර අත ඉස්සෙලිමයි. ඔන්න බලන්න වෙනද. අදි කුසලය මොකද්ද මේකේ? විපස්සනා. හයෙන් කය බැලීම අදි කුසලය. දැන් අපි දන්නේ විදිහට අපි කරන පහවන. දැන් ඔයගොල්ලෝ බණ අහන. ඕක අදි කුසලයේද? ආ දෙනවද බණ අහන්න නිකන් නැහැ. තනියෙන් බණ අහන්න දෙන්නේ නැහැ. අදි කුසලයේ ඇවිදින් මොකද කරන්නේ? එයාගේ කොටස එයා කරනවා. තේරුණාද? ඔන්න ඕක තමයි බුදුහාමුදුරන්ට ඕන. අදි කුසලයේ පුරුදු කරන්න පුරුදු කරපුවාම ආව කුසලයේ ඉන්න දෙනවා. නිදහස් කාලය ඔක්කොම ගන්නවා මියා. අරකට කරන්නේ කිසිම අඩුවක් නැහැ. තේරුණානේ. නමුත් සත්තු මරන්න දෙන්නේ. එතකොට ගාඩ් එක දාන්න. වනහන්න දෙන්න. දන් දෙන්න දෙන්න. තේරුණාද මේ යන රටාව? ඇයි නිවන් දකින්න දාන සීල භාවනාව. ඒ ටිකට දෙයි අනිත් ටිකට දෙන්නේ නැහැ. කොච්චර හරි අරක කරදර කරයි. බලන්න කරදර වෙනව ඉන්නේ. කරදරේ කියන්නේ ඕගලන්ට හානි මොකවත් නැහැ. තේරෙනවද නේද? වෙන්නේ මොකද කියලා බලන්න. යංගිලි ක්‍රමයකට තමන්ට ආවේනික ක්‍රමයකට නවත්තනවා. බය කරන නවත්තනවත් නෙමෙයි. ලැජ්ජ කරලා නවත්තනවත් නෙමෙයි. තේරෙනවද? දාත ගුණ වැඩියෙන් ප්‍රකට කරනවා අනිද්දී යමකට වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එයාට අනික් එක නැතුව මේකට යන්න වෙයි. ඔහොම තමයි ආරක්ෂාව දෙන්නේ. ඒක අනාගතේ බලන්න. තේන වැරදි කරොත් වැඩියෙන් තරහ ගත්තොත් වෙයි යන්නේ. මේ හැම එකම ගාඩ් කරන්න පටන් ගන්න. මේ කාලයක් පුරු වෙනවා. මේ අධිකුසලයට තැන දීලා ඉන්න ඕනේ. ඔන්න අරතියේ හැටි. අරතියක් නැති තැනක තමයි අරතියට ගණන් නැතුනවා තමයි සාපිපසාවෙන්. බලේ. දෙන්නයි. සෑම සාපිපසාව කියන මාර්ගය හැම වෙලෙම කාමී වගේ වැහෙන්න බෑ. එයාගේ වෙලාවක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට උදේ මොන හරි ගිල ගත්තොත් දවල් 10 12ට ඉන්න තමයි අරුව එහෙ. එතකම් මොකක් කරද? කපුටට එහෙම නෑ. හැම වෙලෙම වැහෙන. කපුට වගේ මිනිසුන්ට හැම වෙලෙම වැහෙන. තේන්නනේ. තුන්වෙනි මාරයත් ඇහෙනවා වැඩි ඉන්ටලක් අය. සාමාන්‍ය මනුස්සයන්ට වැහෙනවා පැය 4න් 5න් දවස් 2 වුණත් ඉන්න පුළුවන් බෙලක්. මේ තුන්වෙනි මාරයා වැහෙන්නේ නැති. කරදර කරන්නේ. දැන් එතකොට ඔයගොල්ලන්ට බඩගින්න කාටද තියෙන්නේ? ඉන්න බැරි තරම් බඩගින්නක් දැන් ඉන්න තියෙන්නේ කාටද මේ වෙලාවේ? ඈ? අනේ නැත්තම් තුන්වෙනි මාරය වැහිලා නැහැ. තේන්නනේ. දැන් මේ අස්කන්නාසාදී ඉන්ද්‍රියම් පිනවනවද මේ වෙලාවේ? ඒකත් නැහැ. එහෙනම් පළවෙනි මාරයක් නැහැ. හැබැයි අධිකුසලෙන් නම් අකමැති බණහන්න කැමති භාවනාවට අකමැති හින්දා නේ හොඳින් බණ රතුටි. දෙවෙනි මාරය වැඩි. බාගෙට වැඩි. තේන්නනේ. දැන් තුන්වෙනි මාරය වැහෙන්න වෙලාවක් නැහැ. මොකද ගිලම්පුසත් යත්තද? අර අලිගැට පෙර සාහන්ත්‍රණයේ බඩ ඇතුලේ තියෙන වැහෙන්නේ නැහැ. තව දැම්ම වැහෙන්නේ නැහැ. ඕම වැහෙන්නේ තව පැය දෙක තුනක් යනවා. තේරුණානේ. එන්නේ එතකොට නම් පොඩ්ඩක් තුන්වෙනියට දැනක් හම්බෙනවා. එතකන්න. දැන් නිින්ද ගිහිල්ලත් නැහැ කාට. ඕන පස්වෙනි මාරය අනිදිමත්ද? නිදිමතට තැන ඉන්නේ මාරය 4 දිනෙත් නැත්නම් තේම්පන් 4 දිනෙන් යටපත් වෙන්න ඕනේ තියෙන විදියට තැන. දැන් කාටවත් නිදිමතද? ආනිදිමත නැත්නම් 4 වෙනි මාරය තමයි 50. ඔබ යටපත් වෙන්නේ ඇරෙන ඉන්දියන්. කවුද 4 වෙනි මාරය? පරේෂන් කිස්න. අපිට දැනුම ගේන්නේ ඔන්නේ ධර්මය. දැන් බණ අහලා යමක් ඉගෙන ගන්නවා නේද? ඉගෙන ගන්න උදව් වෙන්නේ 4 වෙනි මාරය. ඔබට කියනවා පරේසම් තුනක්. තේරුණාද? දැන් මේ මිනිස්සු දිනුනු කියන්නේ ඔන්නේ 4 වෙනි මාරයයි දිනුනු. උගේ වැඩ වෙන්නේ. දැන් අලුත් සොයා ගැනීම කරන්න ඔය 4 වෙනි මාරය. ඒකට අපි ලකුණු දෙන්න. වැඩියෙන් 4 වෙනි මාරය වැහිච්චි අයට හුඟක් කාල කරනවා මේවා 21 වෙනි දේවල්. දෙන්න. දැන් ඔයගොල්ලන්ට ලැබුණේ එන්නේ ටික තමයි. වැඩියෙන් 4 වෙනි මාරය වැහුණා ලංකාවේදී ඕස්ට්‍රේලියාවේ සැලකුවා. හිතේ අපේ පිනට මේක ලැබුණා කියලා තණ්හාවට අහු වුණා කියලා කවුරුවත් පිළිගන්නේ නැහැ. තවදී මෙහි ඉන්නකොට ඉතින් තව තැනකට අහුවෙනවා. ඔන්න හතරවෙනි වාරයෙන් යපන්. මේක තමයි පරේෂණ තියෙනවා. ඒගොල්ලන්ට අයිති සියලුම සහතික වල අයිතිකාරය හතරවෙනි වාරේ. පරේෂණ තියෙනවා. දැන් මං කියවන්නේ සක්මන් කරන්න කිව්වේ මොකක්ද? මුල්ම ඉලක්කයෙන් ගන්න. නිදිමත හැදෙන එක. ඇයි නිදිමත හැදෙන එක සක්මන් කරන්න කිව්වේ? නිදිමත කියන්නේ පස්වෙනි මාරය. නිදිමත එන්න බෑ මුල් හතර යටපත් වෙනකන්. ඔන්නේ පරේතන දුර්ණාව යටපත් වෙන. තේරුණනේ? නිදිමත ඉක්මෙව්වොත් ධාතු ගුණ තේරෙනවා. එහෙනම් නිදිමත ඉක්මවනවා ධාතු ගුණ තේරෙනකොට මාරය පහක් යටපත් වෙනවා. ඔන්න ඔතෙන් තෙන්ද කියලා ඉන්නේ. මේකේ ධර්මම මාර්ය පරේෂණ කුස්නා මූ අඩිය තියනකොට විලුඹද තියන්න ඕනේ ඇඟිලිද තියන්න ඕනේ කියලා පරේෂණ කරනවා. ඒකේ දවස ඇවිදිනවා ඉබ්බෝ වගේ, පපුටෝ වගේ, කුරුල්ලෝ වගේ. තේරුණාද? ඊට පස්සේ මේ දැනෙන්නේ පොළවේ රස්නේද කකුලේ රස්නේද පරේෂණ කරනවා. ඔව් ඉතින් දවස් දෙක තුන ඇවිද්දෝනේ කිසි නිදිමතක් නැහැ. නේද? පරිශ්‍රණය කරනකොට නිදිමත නැහැ. තේරුණා? නිදිමත එන්නේ පරිශ්‍රණ තෘෂ්ණාව නැති වෙන්නේ. පරිශ්‍රණ තෘෂ්ණාව යටපත් වෙනකොට යන්ති විදිහට නිදිමතක් වෙනවා. දැන් ඔයගොල්ලන්ට බනහනකොට පරිශ්‍රණ තෘෂ්ණාව නැති වුණොත් යටපත් වුණොත් නිදිමත එනවා. හැබැයි නිදිමත ඉක්මවන්න බැහැ. බණ මොළේ ඉන්නේ. තේමනේ. ඇයි බණ අහලා නිදිමත ඉක්මවන්න බෑ? මේ පස්වෙනි මාරයා ඉක්මවන්න බෑ බණ මොළේ. ආමිෂ පින්කමෙන් බෑ, සීලයෙන් බෑ. තේමනේ. පස්වෙනි මාරයා ඉක්මවන්න පුළුවන් වෙන්නේ සමාධියෙන්. මොන සමාධියද ඉන්නේ? බාව. එතකොට සමත භාවනාවකින් පස්වෙනි මාර්යය ඉක්මවලා තමයි සමත සමාධිය ලැබෙන්නේ. සක්මන් භාවනාව හෝ ඔය කියන සතිපට්ඨාන භාවනාවකින් පස්වෙනි මාර්යය ඉක්මවපුවම තමයි විපස්සනා සමාධිය ලැබෙන්නේ. ඔය විපස්සනා සමාධියක තුලයි ධාතු ගුණ තේරෙන්නේ කයි. දැන් එතකොට බණ අහනකොට කණින් බණ අහනවා, කණින් එන අරමුණේ හතරවෙනි මාරය ලගින්. එතකොට නිඥන්නේ නිදිමත ඇදින්නේ. ඉදිරි ඊගාව අරමුණ කයෙන් එනවා, ඒක තුල මාරය හත් පහ යටපත් වෙලා ධාතු ගුණ ප්‍රකට වෙනවා. එතකොට ඔයගොල්ලෝ දෙමුහුන් සත්තු වෙන. එක ඉන්ද්‍රියකින් මාරය වැහිලා අනික නෑ. පස් දෙනෙක් නෑ. එක ඉන්ද්‍රියක් කරහා එනවා විපස්සනා සමාධිය, අනික ඉන්ද්‍රිය හරහා එනවා සාමාන්‍ය මාර්යාගේ ක්‍රියාකාරී. තේරුණා? ඔන්නෝක තමයි දෙමුහුන් වෙනවා. ඕක කරන්න පුළුවන් වෙන්නේ ආර්ය විනය බ්‍රහ්මචර්යාව විතරයි. නිකම් බ්‍රහ්මචර්යාව බැහැ. ඒකයි මං කිව්වා අර ගියේ ඇතුලේ ධ්‍යාන ලබනවා කියන්නේ බොරු කියන. පොරොන් ධ්‍යාන. ඒවා තියන්න බැහැ. ඒ නිකන් කියන්න පුළුවන් දෙන්න ඕන එකක් කියන්න බැරි මිනිස්සු මට මෙහෙම එකක් තියෙනවා කියලා. තිබුණාට වැඩක් නැහැ නේ. ඒක ධර්මයක් නෙවෙයි. තේරුණානේ. ඕක තමයි වැඩි දැන් තේරුණාද මෙතන මහා ගැඹුරු දෙයක් මේක ඇතුලේ යනවා කියලා එහෙනම්. අපි හො නටෝන අපි රූකඩයක් නිකන් මාර නිකන් රූකඩයක් නූල් 10කින් නටෝන. නූල් 10යි අයිතිකාරය තණ්හාව. තණ්හාවේ සේනාවයි මේ 10යි. තේන්නලි. දැන් ඔයගොල්ලන්ට හැබැයි ඔය මුලදී පළවෙනි දවසේ එහෙම සක්මන් භාවනාව කාමය හැම වෙලේම කැදී. කාමය. දැන් හිතාගෙන ඉන්නේ මේ දේවිදේවි විරෝගත්තර කාමේ නෑ. මට නෑ. නමුත් කාමේමයි කැදී. ඒ කාමයේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. භාවනාව කඩනවා කාමයේ. පළවෙනි මාර්ගයට පුළුවන් කඩන්න. දැන් ඔයගොල්ලෝ ධාතු ගුණ තේරන භාවනාව, දියුණු වෙච්ච භාවනාව දැන් වුණත් අදහවස කරනකොට කාමයට කැඩියි. අරතියට කැඩියි. තේරෙනවද? සාපිපාසාවට කඩලා නැවත්තිය කී භාවනාව. මේගොල්ලෝ විරුද්ධව පටන් ගන්නවා. ඒකයි මාර්යෝ කියන්නේ. එක විදිහට අර දියුණුවේ ඉන්න දෙන්නේ නැහැ. පිරිහිව. එයාගේ බලයට ගන්නවා. පරේෂණ දුස්නාව කඩනවා, තීන මිද්දිය කඩනවා. දැන් කාමයේ කඩපු තැන් මං කියා දෙන්න එකක් දෙකක්. ඔයගොල්ලන්ගේ භාවනාව. අදත් කඩන්නේ නැහැ. දැන් ඔන්න හොඳට භාවනා කරගෙන යනවා. දැන් මේ කැදේ ඇතුලේ එක නිදහසේ ඕන තරම් ඉඩ තියෙනවානේ. හැමෝම එක එක තැන භාවනා කරා. දැන් වෙලක් ඇයි දිහා බලහින්න අපිත් බලහින්න අර කරන දේවල් දැන් ඇතුලේ හොඳට භාවනා කරගෙන හොඳට ඉඳින් සක්මන් කරනවා. හිටි ගමන් මේ බලහින්නකෝ එක එක නවත්තලා සක්මන නිකන් උඩ බලාගෙන ඉන්නවා, පැත්ත බලාගෙන ඉන්නවා. දැන් ඉතින් අපි දන්නව මොකද්ද වෙන්නේ කියලා. මොකද්ද මේ බලන්නේ? එයාට සක්මරට වැඩි හරි සතුටුයි අර හුලඟට ගහේ කොළ හෙලෙන එක දකින්න. පුදුම සතුටෙන් අර කොළ හෙලෙන දිහා බලනවා. මොකද මේ? කොළ හෙලෙන එක බලා ඉන්න එක සතුටුයි, සක්මන් කිරීම දුකයි. කාටද අහුවේ? කාමයි. ඇයි කාමීනේ අත නැහැ ඇහෙන්නේ බලා ඉන්නේ අර කොළ හෙලවෙන්නේ එක වෙනදව ගහක් දිහා මොකක්වත් බලන්නේ නැහැ. උඩ බලන්නේ නැහැ. මේ වාක්මන් කරනකොට අර කොළ. ඒ කියන්නේ කාම දේහාවේ කුණිස්සන්ට අහු වෙන්නේ. අර තෝරු මෝරු ගෙදර දාලා දැන් මොකෙක් වාගේ ආවේ නැහැ. මෙහි ඇවිදින් ඉන්නේ කවුද? මේ දේනාවේ කූණිස්සෝ, කාල් නැස්සෝ. අන්න උන් කඩන. දැන් බලක් වැඩි බලා ඉන්නකොට පය ගනම් බලා ඉන්න අය ගහස් හෙලවෙන දිහැ. කොළ හැලෙන දිහැ. කොළේ වැටෙනකොට කවි මතක් වෙනවා. නිසදෙස් ලිය වෙනවා. මොකද ඔච්චර සතුටක්. මොකද අකමන නවත්ත ගන්න ඕන. ඔන්න කාම කියලාමයි කුරුලිස්ස. තේමයි. දැන් මෙතනින් බැරි හරිය සක්මන් කරොත් දෙපාර තුන් පාර සක්මන් කරනකොට ඔන්න නැවතිලා මේ බුදු විණ වහන්සේ කණ්ඩ වගේ බලාගෙන. අරගෙනවත් කළා. දැන් වැහිලා තියෙන්නේ මොකද්ද? කාමයි. ඒ සක්මන් කරනවට වැඩි සතුටුයි පිළිමිදි හැබලයි. දැන් ජීවමාන බුදුහාමුදුරුවෝ එළවල ගත්ත නේද අර හාමුදුරුවෝ. ඔය වැඩි කරන්නේ කියන්නේ. දැන් උපහාසක අම්මලා කරන්නේ අහක. සක්මන නවත්තලා පිළිමේ වඳිනවා, අත ගන්නවා, හඳුන් කූරු පත්තු කරනවා. මොකද ඒක සතුටුයි. සක්මන භාවනාවක් නෙමෙයි දුකයි. මොන කාම. දැන් එන්නේ ඒක ඕකෙන් බලන්න කොච්චර කැඩුවද. පුංචි දේවල් කවුරු හරි පාරේ යනකොට මොකට වන්නේ නිකම් බලා ඉන්න. ඒක සතුටුයි බලා ඉන්නේ ඒක සක්මන් කරන එක දුකයි. එහෙම ඒවා හිතෙනවා බලන්න මම මේ කියන කතා වෙන්නේ නැද්ද කියලා. එහෙම එහෙම එන්නේ ඇයි? ඉස්සර කරන්නේ නැහැ නේ ඔයගොල්ලෝ ගෙදෙද්දි ඔය කරන්නේ නැහැ නේ. ගහකට කොළයක් හෙලවෙනවා බලලා සතුටු වෙනවද ඔයගොල්ලෝ ගෙදෙද්දි? නෑ. ඇයි මෙහෙම කරන්නේ? මේන්න කාමී මාරේවි. තේරෙනවන්නේ? අර අධිකුසලෙන් ඇදලා ගන්නවා මේ. විපස්සනාව කඩනවා පුංචි දෙයකින් අපි අහුවෙනවා හිතේ හා මට දැන් හරි සාහිත්‍ය රසයක් ඉපදිලා කියලා කවි කියන්න පටන් ගන්නවා. මේ භාවනා කරන්න ගියා වේරෙන්න බැරි ඊයේ පෙරේදා හාමුදුරනේ පොතක්ම දිනන කවි දීලා අන්න බලන්න මේ කාමී වෙයි. තේරෙන්නේ එයා දන්නේ මේක මේ මාර්යා කරන වැඩක්. ඉතින් ඕකට අහු වෙන්න එපා. ඒකෙන් ගලව ගන්න ඉතින් බැනලා බැනලා මුල් දවස් ටික හදා ගන්න. නැත්නම් අර කොළ හෙලවෙන්නේ ඒවයි කව විලියන්නේයි. එකේ ඒවා සාහිත්‍ය නිර්මාණ කරන්න යන අර භාවනාව. ඔන්න කාමීය පාර දෙන විදිය. ඒවා ඉතින් කවුරුහා වැරදි කියන්නේ මේ? හරි හොඳයි. නමුත් කාම මාරි. ඊට පස්සේ එයා ඒ ටික නැති වුණොත් අර තියෙනවා. අර තියාපුවා වෙන්නේ හුඟක් වෙලාට අර අධිකුසලයට අකමැති වීම. මේකට වැඩිය භාවනා කරලා වැඩක් නැහැ. මම මේ ඉස්සර පන්සිල් කඩේ ගැදුවා. දැන් ඔන්න ඉස්සර කඩේ එකක් දැන් ගෙනල්ලා ඒක ගැන හිතුණා. ඒ භවනා නොකර හිටියේ. තේහොත්. යම් ආර්තිය දෙවනි මාරේ කාමේ නෙමෙයි වෙන්නේ ආර්තිය. ඔන්න හිටිගම පෙලක් ආවම භවනා වනවතර මෙන්න අටසිල් පද ගන්න. මොකද උදේ නිල් ගන්න බැරි වුණා කියලා අර භවනා කරන එක නවත්තලා අටසිල් ගන්න. දැන් බලන්න සීලිය කියන්නේ මොකද්ද? අධිකුසලිය. නෑ. අර කරපු අධිකුසලිය නවත්තලා සීල් ගන්න. තේරුණා? ඒ වගේම භාවනාව නවත්තලා පූජා කියන්න යනවා. පිරිත් කියන්න යනවා. ඔන්න අරතිය වෙයි. හැබැයි එකම දෙයක් ඔයගොල්ලන්ට තුන්වෙනි මාරය නම් වැහෙන්නේ. ඔය භාවනාව කඩන්නේ නැහැ තුන්වෙනි මාරය. ලංකාවේ බෞද්ධයන්. සිංහල බෞද්ධයන්. ඒ අතින් උසස්. මොකක්ද තුන්වෙනි මාරය? ඔව්. ඒකට හේතුව දන් දීලා පුදුමයි. මේ දන් දීන එකේ තියෙන ලාභය මොනවාද? තේරෙන්නේ? ඔය තුන්වෙනි මාරයට බලපෑම නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට දැන් මෙහි භාවනා කරන්න හැමදාම දිනුනත් දන් දෙන්න මිනිස්සුනම් මේ ලංකාවෙන් ආනහිනි කරන්නේ. මා මෙන්නෙම කට්ටියක් තින් ගන්නවා. දානයක් දෙන ආපි එන්න. ගුවන් ටිකට් අරගෙන එන්න කියලා ගන්න. එන්නේ එච්චර රුදාවත් ඉන්නේ දන් දෙන්න ලංකාවේ. අධිකුසලිය අඳුනන. තේරෙන්නේ? ඒකට හේතුව දැන් ඔයගොල්ලෝ වාසනාවයි කවදාවත් ලංකාවේ ඇයට බණ භාවනා කරනකොට තුන්වෙනි මාරයව හැම විට දෙන්නේ නැහැ දායක දන් දෙන්න. ඒක පේනවනේ. ඒක හින්දා ඔයගොල්ලෝ ආයෙත් කරන්න. ඒකත් අත්‍යවශ්‍ය දෙයක්. දැන් තමන්ගේ මේ ආල මිත්‍රයෝ මේ වගේ භාවනා වැඩසටහන් කරනකොට ඔයගොල්ලෝ දන් දෙනවා. මේවට සහභාගී වෙන්න බැරි නම් ඒකට හරි සහභාගී වෙනව නේද? දැන් මේකට සහභාගී වෙන්න බැරි අය නේද මේ දාන දෙන්නේ? ඒ ගුණය හොඳ ගුණයක්. තේරුණා නේද? ඒකෙන් හින්දා ඔය තුන්වෙනි මායයෙන් අපිට එච්චර ප්‍රශ්න ඉන්නේ නැහැ මේ භාවනාවෙන්. ඒක අපේ මුතුන් මිත්තෝ ඉඳලා පුරුදු කරපු රටාවක් තියෙනවා අපේ සංස්කෘතියේ. ඒකෙන් හින්දා ඒක පවත්වාගෙන යන්නේ අපේ යුතුයකම. දරුවන්ට පරම්පරාවට ලබා දීම යුතුයකම. දානය කියන එක මෙහිම වටින දෙයක් කියලා උගන්වන්න ඕන ළමයින්ට. තේරුණා නේද? දැන් මම මේ කියන්නේ විපස්සනාව එක්කයි අධිකුසලිය. එතකොට දානෙ පහල. තේරෙනව නේද? නමුත් දානෙ නැතුව මේකක්වත් කරන්න බෑ කියලා දැනගෙන ඉන්න ඕනේ. මේ තුන්වෙනි මාර්යා නැහනා වද දෙන්න. මේ තුන්වෙනි මාර්යා නැගිට්ටම මහා විනාශ වෙන්නේ. මේ මාර්යාට පුළුවන් ලෝකෙ හොල්ලන්න. තේරෙනව නේද? දැන් ලංකාවෙත් හිටිගම හොලන තුන්වෙනි මාර්යා මාර ගීය තමයි. සාදුකෙන් පෙළනේවුන් දැන් ඉතින් නැගිටියා. ඕවා නැගිටි හැටි වනයි. ඉතින් කෝටි ලක්ෂ ගණන් මැරලා ගියා. ඔය තුන්වෙනි මාරේ ඇවිස්සියා. මේකට සමාවන්නේ. ඒකින්ද මේ දානය කියන එක වටින දෙයක්. තේරෙන්නේ? දානය කියන එක වටින දෙයක්. බලන්න මේ අපි දන්නේ ඉතිහාසයේ වැඩිම මිනිස්සු මැරුවේ තුන්වෙනි මාරේ. මිනිස් සංහති විනාශ කරේ. එහෙම නෙවෙයිද කියලා. මේ රටවල් හැදුනේ තුන්වෙනි මාරේ. දැන් කට්ටිය මොකද ඉන්නේ වෙනවද? දැන් ඔක තමයි ඇත්ත. ඉතින් මේ ඒක ඒ හතරවෙනි මාරය තමයි පරේෂණ දුස්නා. මේක දැනුම හොයන එක තමයි කරන්නේ. දැන් දැනුමින් ලාභ තියෙනවා 21 වෙනි දවසේ. හැබැයි බුදුහාමුදුරන්ගේ කාලේ ඕකේ අනිත් පැත්ත තිබුණා. බුදුහාමුදුරන්ගේ කාලේ කියන්නේ මේ ක්‍රිස්තු පූර්ව 5 වෙනි මේ 21 වෙනි දවසේ. නේ 21 වෙනි සියවසේ මිනිස්යාට වැඩියෙන් වැහෙන්නේ හතරවෙනි මාරය. ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවසේ මිනිසුන්ට වැහිලා හිටියේ දෙවෙනි මාරය. අර්ථ එතකොට ක්‍රිස්තු පූර්ව වසරේ දිවාසේ අරතිය වැහිලා හිටියේ මිනිස්සුන්ට කිව්වේ බමුණෝ. තේනවා? ඒගොල්ලෝ කිව්වේ ඒගොල්ලන්ගේ අරතියේ විශ්වාසය තමයි වේදේ. විශ්වයේ කෙනෙහිවාසේ අරතිය වැහිච්චි නෑ, ඇහිලා නෑ. පරේෂණ දුෂ්ණාව වැහිච්චි බමුණු තමයි මහාචාර්ය. දෙගොල්ලන්ගෙන් බේරෙන්න ඕනේ සත්‍ය කරා යන්න. වර්තමානයේ බමුණා මහාචාර්ය. මහාචාර්යවරයා බිහි කරන්නේ පරේෂණ දුෂ්ණාව මාර්යයි. කට්ටඩිය කපුව බිහි කරන්නේ දෙවනි මාර්ය අරතිය. ඔය දෙන්න ප්‍රතික්ෂේප වෙන්න ඕනේ සත්‍ය කරා යන්න යටපත් වෙන්න. බුදුහාමුදුරුවන්ට තිබුණේ එක්කෙනයි යටපත් කරන්න, දැන් අපිට දෙන්නේ යටපත් කරන්න. භයානක දෙන්නේ කියනවා, බලගත් වෙච්ච දෙන්නේ. අරතියත් එහෙමම බලගත් වෙලා තියෙනවා, පරේෂණ කුෂ්ණාව බලගත් වෙලා. ඔය දෙක යටපත් වුණාම තමයි පංච නීවරණ යටපත් වෙන්නේ. ඔන්න පංච නීවරණ. තීන මිද්‍යය යටපත් වෙනවා කියන්නේ නීවරණ යටපත් වෙනවා. ඔන්න සමාධි ශික්ෂා. සමාධි ශික්ෂාව ලැබෙන්නේ මුල් මාර්ගයේ පහ යටපත් වුණා. සමාධි ශික්ෂාව සම්පූර්ණ වෙන්නේ එතකොට. කියනවා. එහෙනම් ප්‍රඥා ශික්ෂාව එක්ක ගනුදෙනු කරන්නේ අන්තිම මාර්ගයේ පහයි. හොඳට මතක තියාගන්න. අන්තිම මාර්ගයේ පහ එක තමයි ප්‍රඥා ශික්ෂාව දුවන්නේ. දැන් 6 වෙනි මාර්ගය පවතුන. බිය. 7 වෙනි මාර්ගය. දැන් මම කිව්වා නේද? ප්‍රඥා ශික්ෂාව තුල තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩි. අනිත් තැනක නෑ. සමාධි ශික්ෂාව තුල වැඩි නෑ. සමත භාවනා කරාට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩි නෑ. හැබැයි සමත භාවනා කරලා මුල් මාර්ගය පහ යටපත් කරන්න පුළුවන්. මෛත්‍රී භාවනාවෙන් පුළුවන්. බුදුගුණ භාවනාවෙන් පුළුවන්. දැන් සක්මන් භාවනාවෙන් මුල් ධාරය පහ යටපත් වුණාම තමයි අර ධාතු ගුණ ප්‍රකට වෙන්නේ. තේරුණානේ? දැන් අපි හිතමු සක්මන් කරනවා කවුරු හරි. ඔය විදිහට නිදිමත ඉක්මවනවා. ඒ කියන්නේ මොකද්ද? මාර්ගය පහක් යටපත් වෙනවා. ඊට පස්සේ යාට ටිකක් භාවනා කරනකොට තේරෙනවා උරිස්සේ බරගතිය. ඒක ධාතු ගුණයක් නේද? තේරෙනකොටම මොකද්ද කියන්නේ? හයවෙනි මාර්යය එනවා. බිය වෙයි. තේරෙනවද? ඊගාට බිය නැති වුණා කියන්නේ මේක භාවනාවෙන් එන එක. ඊගාට සැක හිතනවා. භාවනාවෙන් එනවද නැත්නම් අමාරුවක් දෙයක්ද? හත් වෙනි මාර්ගය වැඩ කරනවා. ධාතු ගුණයේ වැඩ කරනවා අය හත. තේරුණා? මං කිව්වේ මොකද්ද? ධාතු ගුණයේට ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා. ඒ කියන්නේ බිය වෙන්නත් එපා, සැක හිතන්නත් එපා. තේරුණා? එහෙම වුණොත් මාර්ගය හත් දිනේ යටපත් වෙනවා. ඇතිනි මිද්දේ දක්වා යටපත් වෙලානේ ධාතු ගුණ තේරෙන්නේ. එම ආර බිය සැක නැති වුණොත් දැනෙන වර්තමානයේ ධාතු ගුණයට අර විදිහට හතක් යටපත්. දැන් ඊට පස්සේ 8 වෙනි මාර්ගයට තනිනවා. 8 වෙනි මාර්ගය කවුද? මකු බව. මේ මකු බව කියන්නේ ಗುಣ මකු බව කියන්නේ මේක. මකු බව කියන්නේ තමන් හරි කියලා ස්ථාවරයට එන එක. දැඩි තීරණය, දැඩි මතවාදී. දැන් මම හරි කියන තීරණයට අපි හැමදාම ඉන්නේ 8 වෙනි මාරේ. තේරෙනවද? දැන් මේ විදිහට තමයි බණ අහන්නේ කියලා තීන්දු කරන්නේ 8 වෙනි මාරේ. දැන් බණ අහන ක්‍රමයක් නැහැ. එයා කියන මේ විදියයි කියන්නේ. ඒක කල්ලි හදනවා. ඒ 8 කල්ලි. දැන් අර වගේ ධාතු ගුණියත් තේරලා දැන් බියක් නැති වෙනවා, සැකක් නැති වෙනවා. ඔන්න ඉස්සර අභිධර්ම ටියුෂන් එකෙම ගිහිල්ලා කියන කෙනෙක් නම් අටවෙනි මහරයාට විනුන් ගෙරියේ. ආ මේක තමයි නාම රූප පරිච්ඡේද ඥානෙ. ඔන්න අටවෙනි මහරයා දෙනවා විනුන්. එතනින් හරම ආවරණය. ඇයි මකු බවට අහු වුණා අටවෙනි මහරයාට අහු වුණා නමු හරි ධර්ම බ්‍රහ්ම මායන් තියෙනවා. ඔය පහෙන් යා තියෙන්නේ කාම මායන් නෙවෙයි බ්‍රහ්ම මායන්. දැන් ඔය අටවෙනි මාර්යා තමයි ඔය හොර සෝවාන්කම් ඔක්කොම ලබන්නේ. දෙන්න හොර රහත්යන් හොර මාර්ගඵල හොර ධ්‍යාන ඔක්කොම ලබා දෙන්නේ 8 9 10 කින් මාර්ගයකින්. නිදුන් දෙනාට කොච්චර ඔය කට්ටිය දැන් භාවනා කරලා එලක් ඇයි චක්‍ර දෙවියෝ එක්ක ජෝඩු දාන්න යන්නේ? කවුද කියන්නේ? ඔන්නේ අන්තිම තුන් දෙනා. මහා බ්‍රහ්මයා අතින් අල්ලගෙන යන්නේ කවුද? ඔය තුන් දෙනා තමයි. එහෙනම් මේ බ්‍රහ්ම මායම් මේ ගොඩ ගන්න. කාම මායම් නෙමෙයි. ඒකට අල්ලන්න බෑ වාට. ඔය ඔය මාර්ගයේ ඉන්නේ බ්‍රහ්මයෝ ළඟ. මිනිස්සු ළඟ නෙමෙයි. කාම මායම් නෑ උන්නා. තියෙන්නේ බ්‍රහ්ම මාය. ඕන කෙනෙක් අහුව. කාම මායම් වලට අහු වෙන්නේ බිනිම විතරයි. මොකද කාම මායම් දාන්නේ ගෑ. බ්‍රහ්ම මායම් එහෙම එකක් නෑ. පිරිමිද ගෑනුද පැවිදිද උපවැදිද මොකක්වත් ભેදයක් නැතුව අහු. දැන් යෝව දැනගෙන ඉන්න ඕනේ නැහනම් වෙන්නේ ඔය මායන් දෙකට හු වෙන එක. මම තමයි භයානකයි ඔය අන්තිම මාරුවේ දුන් දෙනවා. පුදුම භයානකයි. ඕන්න මරිච්ච ආච්චි වෙහෙන්න පුළුවන්. නැත්නම් අපවච්චි හාමුදුරු වෙහෙන්න පුළුවන්. උපාසකම ළඟින් බේරෙන්න බෑ මේ කමටහන් දීපු හාමුදුරුට. වැහිලා කමටහන් දෙන්න පටන් ගන්නවා වැහිලා. කවුද වස්වන්නේ? ඔන්නේ මාරුවේ දුන් දෙනවා. මරිච්ච ආච්චිත් වෙහෙන්න. සක්‍රදීයුත් වැහෙන මහා බ්‍රහ්මයාත් වැහෙන හිතේ යාගේ ගුණ වචනකට කියලා. ඉතින් මෝඩි වුන් පස්සේ යන මේ ඉතිවැහි මෝඩි වි ඇත්ත කියලා පිළිගන්න. එතකොට මේ මාර්යා ගැන දන්නේ නැති හින්දා නේද? එහෙනම් ඊට වැඩි භාවනාවේ නරකම වැඩි කරන්නේ තීන මිද්දේ. උපාසක සම්බලගේ භාවනාව ඌරු ආනිහන්ත ලබා දෙන ධර්මයට පහච්චන. මේ වාසෙනි මාරේ. හැබැයි මාරේ යටපත් වෙන්නේ මුනි. දෙවනුව තමයි ඒකට අවශ්‍ය කරන දේ එයා සම්පාදනය කරගන්න. එහෙමනම් දැනගන්න තියෙන ඕගොල්ලන්ට ඇත්තටම තේරෙන්න ඕනේ මෙන්න මේ වගේ පිළිවෙලකයි මේ භාවනාව යන්නේ. දැන් Tamanට මේක අමාරුවක් බය වෙන්න දෙයක් නැහැ. එහෙනම් මම මේ කියන්නේ බොරුවට අහු වෙන්න එපා මිනිස්සු කියන එක. මෙතන ඇත්ත කතාව ඒගොල්ලොම දැනගන්න. තේරෙනවා නේද? ඔයගොල්ලන්ටම දැන් තේරෙනවා නේද? ධාතු ගුණ තේරෙනවා නම් පමාරේ පහක් ඒ වෙලාවේ යටපත් වෙනානේ. හැබැයි භාවනාව නවත්තුපු හැටි ආයත්ති ඉන්නවා. කිසි බයක් වෙන්න එපා. ඒක ඒව මානව හිමිකම්. තේරෙනවා නේද? ඒක කිසිම ගැටලුවක් නැහැ. එතන ගැටලුවක් වෙන්නේ ඊට පස්සේ ආය භාවනා කරනකොට අර ටික එනවා. හැබැයි 6 7 8 9 10 ගුරුවරුන්ගෙන් උදව් අරගෙන යන්න ඕනේ කමනක් තියෙන මොකද කාටවත් තීරණය කරන්න බෑ මුගේ හැටි. තේරුණා නේද? ඒක තීරණය වෙලා මාර්ය හා 10 මේ අටපත් වෙච්චි වෙනකොටත් ධාතු ගුණයක් තේරෙනවා ඒකට. එතන ඇලීමක් ගැටීමක් නම් නෑ. තේරුණා නේද? වඳුර ඇවිදින් මතවාද දෙන්නේ නෑ. ඇලින් ගැටීම දෙනවා තමයි මතවාදයක් දෙන්නේ. ඒ තැන මේ මාර්ය 10ම නැති තැන බිහි වෙන අරමුණේ දිට්ඨිය සම්මා දිට්ඨිය. තේරුණානේ? එතකොට මේ මාර්ය 10ම යටපත් වෙන තැනදී බෝධිපාක්ෂික ධර්ම 29 සම්පූර්ණ. 30 වෙනි බෝධිපාක්ෂික ධර්මයේ තමයි සම්මා දිට්ඨිය. ඒකත් අර පොඩි පොතේ ඕනනම් බලන්න පුළුවන් ලැයිස්තුගත කරලා තියෙනවා පිළිවෙල. තේමන ඔන්න ඒ ක්‍රමයට තමයි මේක බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්ම මාර්ගය තියෙන්නේ. නැතුව මාර්යය කියලා මැරික්කියා ඔයගොල්ලන්ට කරදර කරන්නේ. බොරුවට පූජා ආරාධනාව කරන්න ඕනේ මේ කවුද මේ වසවර්තිය ඇවිදින් බෙන්ද මිරි කණ්ඩේනවා කියන. ඒවා මේ උපාසක අම්මලා හීන දැකලා හදපු බොරු. මොකද නිදා භාවනා කරලා නින්ද ගියේ.
ඒවා වැඩක් නැහැ. වසවර්තියින් ඉන්නේ මේකට. මේක හින්දා මතක තියාගන්න ඕනේ. බුදුහාමුදුරු කවුද කියලා. දේවාති දේව, මාරාති මාර, බ්‍රහ්මාති බ්‍රහ්ම. මෙන්න මාරට. තේරෙනවද? මේ මාරය කියන අය තවත් සතේ පුජ්‍යලේ නෙමෙයි. ධර්මකාටික. ඔය ධර්මතාව අපි ළඟ තියෙනවා. සංසාරින් එවිදී. අපිට කියන්නේ බුදුහාමුදුරුවෝ ඔය ටික මෙන්න මේ ක්‍රමයෙන් හිමින් හිමින් යටපත් කරනවා. යටපත් කරන ඒකායන ක්‍රමයයි තියෙන්නේ. ඒක තමයි සතර සතිපට්ඨානෙ වැඩි. දැන් ඔයගොල්ලෝ කරන ඔය භාවනාව තුනිනු වෙන්නේ ඔය මාරුවේ හිමින් හිමින් යටපත් වෙවි යන ගමන. ඔය මාරුවේ 10ම එක මොහොතක් යටපත් වුණාද එතනදී ඒ ශ්‍රාවකයා සෝවාන් වෙනවා. තේරෙනවද? ඔය මාරුවේ 10 සෑම අරමුණකම සෑම ඉන්ද්‍රියකම හැම වෙලෙම යටපත් වෙලා නම් එයා රහතන් වහන්සේ. මොකද තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ධර්මය. ඉතින් ගිහි ගෙදර ඉඳලා රහත් වෙන්න බෑ. නමුත් ගිහි ගෙදර ඉඳලා මාරේ 10 යටපත් වෙච්ච මොහොතක් ඇති කර ගන්න පුළුවන්. ඒක එකක් ගත්තොත් තව තවත් ගන්න පුළුවන්. નિરાයාසයෙන්. දැන් ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්ම මාර්ගය. ඒකට අවතීර්ණ වෙන්න, ඒක පුරුදු කරන්න, ඒකට උදව් වෙනවා කුසලතා හතරක්. එකක් ආමිෂය, සීලය, සමත භාවනාව, විපස්සනා. දැන් ආය සමත කරන්න යන්න ඕනේ නැහැ. ඒ කරපු ටිකක් ඇති. අමුතෙන් සීල් රකින්නව නෙවෙයි ඉන්නේ අපි. දැනට රකින්න සීල් ටික නෙදීෙන්න ඕනේ. ඔකට වෙනම මහන්සි වෙන්න ඕනේ නැහැ. ආමිෂයට ඕනවට වැඩිය මහන්සි වෙන්නේ නැතු ඒ කාලය නොකරපු එකන මහන්සි. මොකද්ද? විපස්සනා. ඒක තමයි ජයගන්නේ ක්‍රමය. නැතුව අනික්ව අඩුයි කියලා බොරුවට හදාගන්න එපා. සමත භාවනාව අඩුයි ඒකින්ද ඒක කරන්න ඕනේ කියලා හදන්න එපා. විපස්සනාව කරන්න මේ අඩුපාඩු එකේම හදාගන්න. තේරෙනවද? හරියට දැනගෙන කරන්න. දන්නේ නැති හින්දායි අපිට ගැටු තියෙන්නේ. ඒතර දැනුවත් වීමක් ඕනේ. ඒ වගේම ප්‍රායෝගික දෙයක් ඕනේ. මේ දෙකම තමයි මේ අපි කරගෙන යන්නේ කියලා විශ්වාස කරගන්න. තේරෙනවද? මේ වැඩසටහනේ එකක් ප්‍රායෝගික පුහුණුවක් අනික කරන්න ඕනේ මොකද්ද කියලා ඉලක්කය ධර්මානුකූලව පැහැදිලි කරගන්න. ඔය දෙකම අත්‍යවශ්‍යයි කියන උදාහරණ. ශ්‍රාවකෙන් ළඟ තියෙන්න ඕනේ. කෝ දෙකෙන් එකක් හරි අඩු වුණොත් කොච්චර පුහුණු වුණත් ඵල නැහැ. සත්‍ය නැහැ. කොච්චර ඉගෙන ගත්තත් සත්‍ය නැහැ. ඇයි බොරුවට ඉගෙනන්නේ? ඉතින් ඔය වගේ දෙපැත්තට අපි හිර වෙනවා. හැකිතරම් දුරට මේ දෙකම සමෝගෙන යෑම තුළ පුහුණුවත් සත්‍ය ලෙස ධර්ම මේ සත්‍ය ඥානයට අවශ්‍ය ධර්ම කරුණු පමණක් ඉගෙන ගැනීමක් කියන මෙන්න මේ කාරණා දෙක සම්පූර්ණ කිරීමෙන් තමයි ඉක්මනින්ම ප්‍රතිඵල ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ සඳහා මේ මාරපාක්ෂික ධර්මවල අවසාන මාරය තුන් පහ දෙනා කරන මේ විපස්සනාව නාස්ති කරන්න නැති කරන්න කපටි වෙනවා. තේරෙනවද? ඒවට කියනවා විදර්ශනා උපක්ඛිලේශ. විදර්ශනා උපක්ඛිලේශ දක්වන්න පුළුවන් මේ හය අය පස්වෙනි මාරයගේ ඉඳලා එහාට. දැන් හෙට දවසේ අපි උදේවරුේ ඒ වර්තමානයේ බලපාපු කවුරුත් අමාරුවේ වැටෙන උපක්ඛිලේශ කීපයක් ගැන පෙන්නනවා. ඒවෙන් බේරෙන්න ඕනේ. බේරෙන්න කියන්නේ ඔයගොල්ලන්ට අමුතු දෙයක් කරන්න නෑ. ඔය අනුන් කියන ඒවා පිළිගන්න යන්නේ. ඒ උපක්ඛිලේශ වලට අහු වෙච්ච අය මහා බොරු කියන. ඒව ඇත්ත කියලා හිතුවොත් වැරදි. තේරෙනවද නේ? නැතු වෙන ඔයගොල්ලෝ අහු වෙනවට නෙමෙයි වෙන්නේ අර අහු වෙච්ච අයට අහු වෙන. ඒගොල්ලෝ එක මොකද දැන් ඒගොල්ලෝ කියන්නේ භාවනා ඔස්තර ළඟ ඉන්නනේ අපි අහවල් කැලේ හිටියා මේ කැලේ හිටියා අහවල් රටේ හිටියා මෙච්චර කරා කියලා අමුබුරු කියන. අර කිය උපකිලේ වලට අහු වෙන. ඉතින් කරපු නැති මිනිහා පිළිගන්න එපා මෙයා එක්ස්පීරියන්ස්. අර අමුබුරු ටික ඔය හොයා භාවනා කරනවා. ඉතින් ඒවල් ලැබෙන්නේ කොහොමද? අර උපකිලේ දොලින් ලැබිච්චා. ඒ කියන ප්‍රතිඵල උපක්ඛිලේශ. තේරුණානේ? ඔය අන්තිම මාර්ය 10 පස් දෙනා හදලා දීපෝ උපක්ඛිලේශ කිය. ඒගොල්ලෝ දානවා එක එක වලවල් වලට මේ භාවනාව නවත්තන්න. ඒ ටිකේකින් ප්‍රධාන ඒවා තුනක් දැනගත යුතුයි ඇත්තටම වර්තමානයේ හුඟක් අය අමාරු වැටිච්ච තුනක්. ඒ ගැන පැහැදිලි කිරීමක් හෙට දවසේ කරනවා. අද දවසේ තියෙන තේරෙන්න ඕනේ නම් මේ තණ්හාව ඡේවෙන ක්‍රමයක් අපි කරන්නේ. සතුට වෙන්නේ ඇත්තටම අර නිදිමත ඉක්මෙව්වා කියන්නේ මාර්ය පහක් යටපත් වෙන. එක සැරයක් මේක කරපුවාම දෙසරයක් කරපුවාම නිරායාසයෙන් මේක ඉක්මනින් ඉක්මනින් කරන්න හැකියාව ලැබෙනවා. තේරුණානි? ඒ කොච්චර හැකියාව ලැබෙනවද කියන එකේ ප්‍රතිඵලය තමයි දැන් බණ අහනකොට බණ අහන්න පුළුවන්. බණ අහනකොට ධාතු ගුණත් තේරෙනවා. ඔය කියන්නේ මොකක්ද? ඇහෙන් එන අරමුණේ මාර්ය පහ, මේ කනින් එන අරමුණේ මාර්ය පහ වැඩ කරනවා. පරිසම් දුස්නාවත් එක්ක ඊගාව අරමුණේ කයෙන් එන එකේ ධාතු ගුණ තේරෙනවා කියන්නේ මාර්ය පහ නෑ කියන්නේ. තේරෙනවද? ඔච්චර ළඟ ළඟට මේක ප්‍රතිඵල කියන්නේ. තේරෙනවද? අන්න එහෙම වෙලා දිනුනාව තමයි කායේ කායනුපස්සී විහෙරති වෙන්න පුළුවන් කියන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියන ධර්මයේ ආයන ජීවත් වෙන්නේ කොහොම වුණත් එකයි. ගිහියද පැවිද්දද මේකේ ප්‍රඥාවක් නැහැ. ඒක නවත්තන්න පුළුවන් කෙනෙකු තේරෙනවා. නිරායාසයෙන් වෙනවා. ඒකට උදව් වෙන්න විතරයි ඔයගොල්ලන්ට සිදු වෙන්නේ. හැබැයි ස්ටාර්ට් කරන්න ඔයගොල්ලෝ මහන්සියෙන් හදලා දෙන්න. ඒක තමයි මේ කරන්නේ. මේ හදලා දුන්නට පස්සේ නිරායාසයෙන් යන්න. පොඩි උදව්වයි ඕන. ඉතින් හැමදෙනාටම මේ මාර්ය 10 දෙනාම යටපත් කරන්න මේ වැඩසටහන මාලාවේදීම ශක්ති ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම පෙරුවන් සරණයි.